ගරු ආනන්ද විජේපාල ඇමතිතුමා, ඔබතුමාට 3:30 දක්වා කාලය තියෙනවා.
ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමියනි, මා පළමුවෙන්ම ස්තුතිවන්ත වෙනවා මට මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන්. විශේෂයෙන් මා බලාපොරොත්තු වෙනවා මේ විවාදයේ අවසානයේ මේ යෝජනාවට විපක්ෂයේ සියලු දෙනා සහය දෙයි කියලා. මොකද මේ රටේ දීර්ඝ කාලයක් තිස්සේ මේ පවතින දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම තමයි අපේ මේකේ අරමුණ වුණේ. එහෙම නැතුව කාගෙමත් පිළිගැනීමක් නෙවෙයි. විශේෂයෙන් ඔබ දන්නවා මේ රටේ පැවති දේශපාලන සංස්කෘතිය වෙනුවෙන්, නැත්තම් මේ සංස්කෘතිය වෙනස් කිරීම සඳහා මේ රටේ මහජනයා සමග ඇති කරගත් සමාජ සම්මුතිය අනුව අපි මේ සඳහා පියවර රාශියක් ගත්තා පහුගිය මාස 10 තුළ. එහි එක දිගුවක් හැටියට තමයි අපි මේ පනත අද හඳුන්වන්නේ. රටේ පැවති දේශපාලන සංස්කෘතිය තුළ තිබුණේ බලය ලබා ගන්නා දේශපාලකයා අධි වරප්‍රසාද පුද්ගලෙක් බවට පත් වෙනවා. රටේ ජනයා දුක් විඳිද්දී ඔය ඇති තරම් තමන්ගේ වරප්‍රසාද තර කරගෙන ජීවත් වෙන ස්වභාවයක් තමයි තිබුණේ. මේ දේශපාලන සංස්කෘතිය තමයි අපි අවසන් කරමින් එන්නේ. මේ තව එක දිගුවක් තමයි මේ පනතරා දියත් වෙන්නේ. ඔබ දන්නවා තිබුණු දේශපාලන සංස්කෘතිය මොන වගේ එකක්ද කියලා. සියලු දේ දේශපාලකයා නැත්තම් බලයටපත් දේශපාලකයා අත්පත් කරගත්තා. ඒවා එකින් එක අපි අවසන් කරමින් යනවා. වාහන පර්මිට් ඇමතිවරුන්ගේ නිල නිවාස, ඒ විතරක් නෙවෙයි වැටුප් දෙක ගානේ මන්ත්‍රීවරු ඇමති වැටුප සහ මන්ත්‍රී වැටුප ගැනීම වගේ කාරණා අපි ඉවත් කරලා තියෙනවා. ඉන්ධන දීමනා විශාල වශයෙන් අඩු කරලා තියෙනවා. මේ වගේ අධි වර ප්‍රසාද රහසියක් අවසන් කරලා තියෙන තත්ත්වයක් තුළ තමයි මේ විශ්‍රාමික ජනාධිපතිවරුන් සඳහා වූ ජනාධිපති හිමිකම් පනත, විශ්‍රාමික ජනාධිපතිතුමාගේ හිමිකම් පනත යටතේ අද යම් වරප්‍රසාද ප්‍රමාණයක් අහිමි වෙන්නේ. මේක දේශපාලන සංස්කෘතියේ ප්‍රශ්නයක් නැත්තම් දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමට අදාළ කාරණයක් මිසක් කිසියකුන් හෝ පිළිගැනීමේ චේතනාවෙන් සිද්ධ කරන කාරණයක් නෙවෙයි. මෙතන කියවුණා විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන්. මේ පනතේ කිසිදු අදාළත්වයක් නැහැ ආරක්ෂාවට. මේක බොහෝ මන්ත්‍රීවරු අවබෝධයකින් තොරව කරපු ප්‍රකාශ තමයි මෙතන තිබුණේ. මේ පනතේ කිසිදු අදාළත්වයක් නැහැ විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන්. ආරක්ෂාව වෙනම සපයලා තියෙනවා. සපයපු ආරක්ෂාව පිළිබඳව සමහර අය ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා. ශ්‍රේෂ්ඨාධිකරණයේ ඒ රජයෙන් සපයලා තියෙන ආරක්ෂාව පිළිබඳව සෑහෙනකටපත් වුණා. දැන් ඒ පිළිබඳ කිසිදු ගැටලුවක් නැහැ. යමෙකුට ආරක්ෂාව පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා නම්, ආරක්ෂක තර්ජනයක් තියෙනවා නම්, ආරක්ෂක අවධානමක් තියෙනවා නම්, ඒ පිළිබඳ ආරක්ෂක අවධානම් පිළිබඳ කමිටුවක් තියෙනවා. ඒ කමිටුවට කරුණු ඉදිරිපත් කරපුවාම ආරක්ෂාව ලබා ගන්න පුළුවන්. ඊට අමතරව පොලිසියත් බුද්ධි සේවාව හරහා තෝරා ගන්න තොරතුරු අනුව ආරක්ෂා දුන්නු අවස්ථාවක් තියෙනවා. එහිඳ මේ අද සම්මත කරගන්න නියමිත මේ පනත කිසිසේත් ආරක්ෂාවට සම්බන්ධ පනතක් නෙවෙයි. ආරක්ෂාව අපි මේ රටේ සියලු දෙනාට තහවුරු කරන්න අපි විශේෂයෙන් දේශපාලනයේ දෙන විශ්‍රාමික ජනාධිපතිවරු සියලු දෙනාගේ ආරක්ෂාව තහවුරු කරන්න කටයුතු කරනවා. ගරු සභාපතිතුමියනි, දන්නවා මේ රටේ හිටපු ජනාධිපතිවරු ලබාගත් වරප්‍රසාද ගැන කිව්වාම අපි දීර්ඝ කාලයක් තිස්සේ සාකච්ඡා කරා. මේ පහුගිය වකවානුව තුළ කොහොමද මේ පනත සම්බන්ධයෙන් කටයුතු කරන්න කියලා. එකක් තමයි මේ ලබා දෙන වරප්‍රසාද අවෝසි කිරීම, නැත්තම් මේ හිමිකම් පනතර අවෝසි කිරීම. එහෙම නැත්තම් අපිට තිබුණා අපේ සාකච්ඡාව තුළ අපි කතිකා කරගත්තා මේ දේවල් යම් සීමාවකට යටත්ව ලබා දීම කියන කාරණා. හැබැයි අපි බැලුවා පහුගිය කාලේ පුරාවට, නැත්තම් පහුගිය දශක දෙක තුන ඇතුළත මේ අනපනත් වගේම විවිධ කැබිනට් තීන්දුව හරහා වගේම විවිධ ක්‍රමවේදයන් ඔස්සේ ලබාගත් මේ වරප්‍රසාදවල යම් සීමාවක් තිබුණාද කියලා. එහෙම කිසිදු සීමාවක් තිබුණේ නැහැ ගරු සභාපතිතුමනි. ඔබ දන්නවා ආරක්ෂාවට අමතරව ආරක්ෂාවට අමතරව හිටපු ජනාධිපතිවරුන්ට සපයලා තිබුණ සමහර කාර්ය මණ්ඩල කාර්ය මණ්ඩල විවිධ සේවාවන් සඳහා උදාහරණයක් ඇටියට කිව්වොත් මහින්ද රාජපක්ෂ මහත්මයාට සපයලා තිබුණා වෛද්‍ය කටයුතු වල 9 දෙනෙක් රියදුරු 8ක් ලිපිකරු 2ක් යාන්ත්‍රිකයන් සේනාත 5ක් නාවික සබල සහායක 1ක් විශේෂ යාත්‍රා පුහුණු 46ක් භෝජන වේදි 16ක් විදුලි කාර්මික 26ක් සිවිල් ඉංජිනේරු කාර්මික 4ක් ඉංජිනේරු කාර්මික 7ක් ගබඩා පාලක 2ක් ශාරීරික සහායක උපදේශක 3ක් වඩු කාර්මික 1ක් සුනක පාලක තනතුරකුත් 111ක් සපයලා තිබා මේ ආරක්ෂාවට අදාළ කාරණා නෙවෙයි මම කියන්න අදහස් කරන්නේ ගරු සභාපතිතුමියනි සමහර හිමිකම් සීමාවකින් තොරව අසීමාන්තව භාවිතා කරපු ආකාරය සමහර විට මේ වගේ පනතක් ගේන්නේ නැතුව යම් සීමාවකට යටත් කරලා සමහර දේවල් කරන්න හැකියාව තිබුණා වුණත් අපි අතීතය අධ්‍යයනය කරලා බලපුවාම මේ වල කිසිදු සීමාවක් තිබුණේ නැහැ කිසිදු සීමාවක් තිබුණේ නැහැ මේ විදිහට තමයි කටයුතු කරලා තිබුණේ අනිත් ජනාධිපතිවරු ගත්තත් මේ විදිහට තමයි කටයුතු කරලා තියෙන විශ්‍රාමික ජනාධිපතිවරු උදාහරණයක් ඇටියට කිව්වොත් ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට වෛද්‍ය සහායක 3යි කාර්මික නඩත්තු 1යි රේදුරු 16යි ලිපිකරු 5යි ආරක්ෂකමි 8යි සහායක නිලධාරි 13යි භෝජන වේදින් 8යි කාර්මික ශිල්පීන් 3යි ශාරික අභ්‍යාස උපදේශක 1යි විශේෂ කාර්මික වෘත්ති 9යි සුනක පාලක 1යි මේවා අපි පෞගේ කාලේ මේ අධිවර ප්‍රසාදිත නැත්තම් මේ වගේ දේවල් ඉවත් කරලා තියෙනවා මේ මේ හරහා අපි කියන්න උත්සාහ කරන්නේ ගරු සභාපති
ඕඩර් ප්ලීස් ගරු කතානායකතුමා මුලසුන පැමිණෙනවා
මාත්‍යතුමා
ගරු කතානායකතුමනි මා කියමින් සිටියේ විශේෂයෙන් යම් වරප්‍රසාදයක් හෝ යම් හිමිකමක් ලබා ගත්තට පස්සේ කිසිදු සීමාවකින් තොරව ඒ වරප්‍රසාද හිමිකම් ඉතා විශාල වශයෙන් වර්ධනය කරගෙන ජීවත් වුණු ස්වභාවයක් තමයි අපිට දක්න ලැබුණේ ඒ විතරක් නෙවෙයි ජනාධිපති මේ හිමිකම් පනත යටතේ ගැනෙන කාරණා කීපයක් තමයි මේ පනතෙන් අහෝසි වෙන්නේ ඒ ඒ යටතෙත් මේ පහුගිය අවුරුද්ද ගත්තොත් 24 වසරේ තුල විශ්‍රාමික ජනාධිපති ආර්ය හේමා ප්‍රේමදාස මැතිණිය මේ පහුගිය අවුරුද්ද තුලත් මේ හිමිකම් පනත යටතේ ගැනෙන කාරණා සඳහා රජයේ වැයත් බරක් දරලා තියෙනවා 26,85,790ක් විශ්‍රාමික ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග බණ්ඩාරනායක මැතිණියට 1,16,64,348ක් ඒ වගේම විශ්‍රාමික ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයාට 5,46,52,990ක් විශ්‍රාමික ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයාට 1,57,72,450ක් විශ්‍රාමික ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට 1,22,881ක් ඒ වගේම විශ්‍රාමික ජනාධිපති රනිල් වික්‍රමනාත්මාට 34,92,309ක් වශයෙන් රුපියල් 9,85,48,839ක මුදලක් වැය කරලා තියෙනවා මේ හිමිකම් පනත යටතේ ගැනෙන කාරණා වෙනුවෙන් මේ 24 වර්ෂය සඳහා පමණක්. ඒ හින්දා අපිට සිද්ධ වුණා මේ පනත් යම් සීමාවන් සහිතව මේ වරප්‍රසාද සීමාවන් සහිතව පවත්වාගෙන යනවට වඩා මේ වරප්‍රසාද අවශ්‍ය කරන්න අවශ්‍යයි මේ දේශපාලන සංස්කෘතිය අනුව. එහෙනම් විපක්ෂයේ ඔබතුමාලත් විශේෂයෙන් මේක අනුමත කරයි කියලා අපි විශ්වාස කරනවා. මොකද අපි මෙතන මේ රටට මේ රටේ ජනතාවට දේශපාලන ආදර්ශයක් දිය යුතුයි. නායකත්වෙන් ආදර්ශ ලබා දිය යුතුයි. එවැනි කාර්යයක් තමයි මෙහිදී සිද්ධ වෙන්නේ. එහෙම නැතුව මෙතන කියවුණා වගේ කිසිදු පරිගැනීමක් නැහැ. සියලු දෙනාගේ විශ්‍රාමික ජනාධිපතිතුන්ගේ ආරක්ෂාව කියන කාරණය මෙතෙන්ට කිසිසේත්ම ගැනෙන කාරණයක් නෙවෙයි ඒ ඊට පරිබාහිරව තියෙන කාරණයක් තමයි ජනාධිපතිතුන්ගේ ආරක්ෂාව කියන කාරණය. ඒ වගේම මෙතන තවත් කියවුණා විශේෂයෙන් අනාගත ජනාධිපතිවරයෙක් ගැන ඔවුන් පිළිගන්නවා අනාගත ජනාධිපතිවරයාත් එන්නේ ජාතික ජනබලවේගයෙන් කියලා මොකද සජබෙම්ම කියනවා අනාගත ජනාධිපතිවරයා ජාතික ජනබලවේගයේ අපේ මන්ත්‍රීවරයෙක් නැත්නම් අපේ සභානායකතුමා ගැන කිව්වා. ඉතින් ඔවුන්ම පිළිගන්නවා සචිත් ප්‍රේමදාසට බෑ කියලා. අපි නෙවෙයි කියන්නේ. අපි සන්තෝෂ වෙනවා. ඔව් අර්ජුනත් කියනවා. උතුරෙනුත් කියනවා දකුණෙනුත් කියනවා අනාගත ජනාධිපති ජාතික ජනබලයේ අපේ සභානායකතුමාගේ. ඉතින් අපි සන්තෝෂයි. අපි සන්තෝෂයි. ඔව් අර්ජුන එක තහවුරු කරනවා. ඉතින් ඒ හින්දා ගරු කතානායකතුමනි දීර්ඝ කාලයක් මේ රටේ ජනතාව බලාපොරොත්තු සිහිනයක් අපි මේ රටේ ජනතාවත් එක්ක ඇති කරගත්ත සමාජ සම්මුතිය තමයි මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරනවා කියන එක කාරණයක්. ඒ කාරණේ අපි මේ වෙනකොට අවසන් කරලා තියෙනවා. අවුරුද්දයි ගත වෙලා තියෙන්නේ. අවුරුද්දයි ගෙවිලා තියෙන්නේ. අපි මේ රටේ ජනතාවට නැත්තම් පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කියන ප්‍රතිපත්ති ප්‍රකාශනෙත් මේ සම්බන්ධව කතා කරලා තියෙනවා. ඉතින් කාටත් කලබල වෙන්න අවශ්‍ය නැහැ. කවුරුවත් කලබල විය යුතු නැහැ. හේතුව මේ සිද්ධ කරන්නේ මේ රටේ ජනයාගේ ජනවර්ම නැත්තම් උන්ගේ ජනපැතුම තමයි මේ ඉෂ්ට කරමින් ඉන්නේ. අපේ අධිකරණ ඇමතිතුමා තමන්ගේ යෝජනාව ඉදිරිපත් කරමින් ඔහු ප්‍රකාශ කළා මේ සභාව. යම් කෙනෙකුට අවශ්‍ය නම් ජීවත් වෙන්න ඕ නිල නිවාස පිළිබඳ ගැටලුවක් වෙන අවස්ථාවකදී ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරලා ඒ පිළිබඳ සලකා බැලීමක් කරන්න කිසිදු බාධාවක් නැහැ. එහෙම කිසිදු බාධාවක් නැහැ. හැබැයි වරප්‍රසාදයක් හැටියට මේ විදියට ඇතිතරම් ධනය තියෙන, ඇතිතරම් නිවාස තියෙන මේ විශ්‍රාමික ජනාධිපතිතුරු ජනයාගේ මුදල් මේ විදියට භාවිතා කිරීම එතරම් සුදුසුයි කියලා විශ්වාස කරන්නේ නැහැ. විශේෂයෙන් දන්නවා මේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයා තමාගේ නිවස නැත්තම් මේක කලින් මේකේ වාසය කරේ කවුද හිටපු විදේශ කටයුතු ඇමති කතිරගාමර මහත්මයා ඊට පස්සේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා මේ නිවස නවීකරණය කිරීම සඳහා ආර්ථික අර්බුදයක් තියෙන වෙලාවේ කොවිඩ් අර්බුදය විසින් ආර්ථික වශයෙන් අසීරුම අඩියක ඉන්න වෙලාවේ මේ නිල නිවස නවීකරණය කර ගැනීම සඳහා රුපියල් 47 කෝටි 25 ලක්ෂ 29 දහස් වෙන් කර ගන්නවා. මේ ආර්ථික අර්බුදයක් තියද්දි ජනතාව දුකට පීඩාවට පත් වෙලා තියෙන වෙලාවක තමයි මේ කෝටි 47 වෙන් කරගන්නේ. මිනිස්සු පෝලිං වල ඉන්නවා. පෝලිං වල මිනිස්සු මියදෙද්දි කන්න නැතුව ඉද්දි බොන්න නැතුව ඉද්දි නැත්තම් අධි ආර්ථික පීඩාකාරී තත්ත්වයක ඉද්දි කොවිඩ් තත්ත්වය හේතුවෙන් තවත් අසීරු තත්ත්වයක ඉද්දි කෝටි 47ක් වෙන් කරගන්නවා තමගේ මන්දිරය ඉදි කරගන්න. කැබිනට් පේපර් එක තමයි දාලා තියෙන්නේ. මේකේ 2021 25 කෝටි 21 ලක්ෂයක් වෙන් කරගන්නවා. ඒ වගේම 22 18 කෝටි 40 ලක්ෂයක් වෙන් කරගන්නවා. සම්පූර්ණ එකතුව මිලියන 472.5යි. මේ විදියට රටේ ජනතාව දුක් විඳිද්දී රටේ ජනතාවගේ මුදල් මේ විදියට පරිහරණය කිරීම දේශපාලකයන්ට තවදුරටත් කරන්න ඉඩ දිය යුතුද කියන ප්‍රශ්නේ තමයි අපි මේ රටේ ජනතාවගෙන් අහන්න නැත්නම් මේ සභාවෙන් අහන්න ඕන. එහෙම ඉඩ දෙන්න කිසිදු හැකියාවක් නැහැ. අපි මේ රටේ ජනතාවගේ හැම රුපියලකම ආරක්ෂාව තහති කරන්න තමයි ජාතික ජනබලවේගය හැටියට බලය ගත්තේ. ඒක අපි කරමින් ඉන්නවා. ඒ පිළිබඳ කිසිදු ගැටලුවක් නැහැ. එහෙම කරන්න අවශ්‍යයි. ඒ හින්දා මේ ගේන යෝජනාව එක පැත්තකින් මේ රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම වගේම මේ රටේ දුක් විඳින ජනතාවට නැත්තම් අර ඈත ගම් පළාත්වල පාසල්වල දරුවන්ට සනීප ආරක්ෂක පහසුකම් නැතු වෙන දරුවන් ඒ විදියට ඉදිද්දි මේ වාගේ අධිවරප්‍රසාද ලැබීම දේශපාලනයේ හොඳ තත්ත්වයක් නෙමෙයි. ආදර්ශමත් දේශපාලකයන්ට ඒක ගැළපෙන්නේ නැහැ. එහෙනම් අපි බලාපොරොත්තු වෙන විපක්ෂ සියලු දෙනාත් එකතු වෙලා මේ පනත සම්මත කරගන්න දායක වෙයි කියලා. ඉතින් විශේෂයෙන් ඊට අමතරව කාරණා කිහිපයකුත් මේ සභාවට මතු වුණා. පොලිස් සේවාව සම්බන්ධයෙන් පොලිස් සේවාවේ උසස් සී සම්බන්ධයෙන් මෙතන කාරණා කිහිපයක් වතු කරා. උදේවරුවේ පොලිස් උසස් වීම් අපි 9000ක් දෙන්න සූදානම් කරලා තියෙනවා. කිසිවෙකුට අසාධාරණයක් වෙන්නේ නැහැ. මෙතන මතුවෙච්ච සමහර කාරණා සාවාද්‍ය කාරණා. ඉතින් අපි මේ උසස් වීම් පොලිස් සේවාවේ පොලිසිය වගේම විශේෂ කාර්ය බලකායටත් අදාළයි. ඒවා සාධාරණව ලබා දෙන ක්‍රමවේදය ආරම්භ වෙලා තියෙනවා. දැන් උසස් වීම් ලබා දෙන කටයුතු ආරම්භ වුණා පහුගිය 159 වෙනි පොලිස් දිනය පාදක කරගෙන ආරම්භ කරලා තියෙනවා. මේ මාස දෙක ඇතුළත ඒ දීලා අවසන් කරනවා. ඒ හින්දා අපි මේ රටේ ජනතාවට
ඕඩර් ප්ලීස්
නීතිය
ඕඩර් ප්ලීස් අද දින ප්‍රධාන කටයුතු අවසන් කර ගැනීම සඳහා කාලය ලබා ගැනීමට සභාව එකඟද?
කාලය දීර්ඝ කරුතුය යෝජනා කරන කරු කතානායක
ගරු මාතුමයි.
ඒ නිසා ගරු කතානායකතුමනි, අපි මේ රටේ නීති ආධිපත්‍ය ස්ථාපිත කරලා සියලු දෙනාට සාධාරණ සමාජයක් හදන්න උවමනාවෙන් කටයුතු කරන්නේ. මේ ජාතික ජන බලවේගයේ බලය අරගෙන මේ පහුගිය ගත වුණු අවුරුද්ද තුළ මේ සඳහා අවශ්‍ය ශක්තිමත්ම පදනම දාලා තියෙනවා. ඒ හින්දා දේශපාලන සංස්කෘතිය වෙනස් කරා වගේම නීති ආධිපත්‍ය ස්ථාපිත කාර්යයත් මේට සමගාමීව සිද්ධ වෙමින් පවතිනවා. ඊට සමගාමීව ජාතින් අතර සමගිය විශේෂයෙන් මේ පිළිබඳ අවධානය යොමු කරලා තියෙනවා. අපේ ගරු විදේශ අමාත්‍යතුමා ජිනීවා සමුළුවේදී මේ පිළිබඳව රජයේ ස්ථාවරයේ ප්‍රකාශයට පත් කරා. ඒ වගේම අපි දන්නවා විශේෂයෙන් අපේ අගමැතිතුමී ඉන්නවා, අධ්‍යාපනයේ නව වෙනස්කමක් වෙන්න නැත්නම් නව පරිවර්තනයක් වෙනුවෙන් අපි පදනම දාගෙන යනවා. 26 වර්ෂයේ සඳහා වෙන් කරගෙන තියෙනවා. ඉතින් අපි ජාතික ජන බලවේග හැටියට මේ රටේ ජනතාවට ලබා දුන් බොහෝ පොරොන්දු නැත්නම් ජනතාවත් එක්ක ඇති කරගත්ත සමාජ සම්මුතිය අනුව වසරක් සාර්ථකව අවසන් කරලා තියෙනවා. ඉතින් අද සුවිශේෂ දිනයක් හැටියට මම මේ අවස්ථාවේ මේ පනත හඳුන්වා දෙන්න අවශ්‍යයි. මොකද අපි දේශපාලන සංස්කෘතිය සම්පූර්ණ කරනවා, අපි මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරලා තියෙනවා. ඒ වෙනස මේ සමාජයට දැනිලා තියෙනවා. ඒ වගේම මේ අත්හරින බොහෝ වරප්‍රසාද අපි ඒ සියල්ල මේ රටේ දුක් විඳින ජනතාවගේ අභිවෘද්ධිය නැත්තම් සුඛ විහරණ වෙනුවෙන් කරන්න තීන්දුව කරලා තියෙනවා. එයින්ද ගරු කතානායකතුමනි, අවසාන වශයෙන් මේ රටේ ජනතාව බලාපොරොත්තු ජන පැතුම ඉෂ්ට වෙමින් තියෙනවා. ඒ වෙනුවෙන් මං හිතන්නේ මේ රටේ ජනතාව මේ වෙනකොට සතුටින් ඉන්නවා කියන එක පිළිබඳව අපිට විවාදයක් නැහැ. විපක්ෂයේ මොනවා කිව්වත් විපක්ෂයේ අවස්ථාවාදීව නැත්තම් සමහර වෙලාවට ද්වේෂසහගතව අදහස් ප්‍රකාශ කරත් මේ රටේ ජනතාව ඇත්ත යථාර්ථයේ තේරුම් අරන් කටයුතු කරනවා කියන එක අවසාන වශයෙන් කියමින් මා අවසන් කරනවා. බොහොමත්ම ස්තුති කතානායකතුමනි.
අද දින න්‍යාය පත්‍රයේ විෂයාංක 1 ජනාධිපතිවරයන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත දිනිවර කියවීමට සභාව එකඟද?
අර කතානායකතුමා බෙදීමක් ඉල්ලාස.
සීනුනාද කිරීම. දැන් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව අද දින න්‍යාය පත්‍රයේ විෂයංක 1 ජනාධිපතිවරයන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත දෙවෙනිවර කියවීම සම්මත කිරීමට පක්ෂ මන්ත්‍රීවරයන් කොළපැහැති බොත්තමත් විරුද්ධ මන්ත්‍රීවරයන් රතුපැහැති බොත්තමත් ඡන්දය දීමෙන් වැළකී සිටින මන්ත්‍රීවරයන් කහපැහැති බොත්තමත් භාවිතා කර ඡන්දය ප්‍රකාශ කළ හැකිය. ගරු මන්ත්‍රීවරුනි දැන් ඡන්දය දීම ආරම්භ කරන්න. ගරු මන්ත්‍රීවරුනි ඔබගේ ඡන්දය ඩිජිටල් පුවරුවේ නිවැරදිව සටහන් වී ඇද්දයි බලන්න. ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වූ ගරු මන්ත්‍රීන් කවුරු හෝ සිටිනවාද? එසේනම් මාගේ දකුණු අත පැත්තේ කවුරු හෝ මන්ත්‍රීන් සිටිනවාද? මාගේ වම් මත පැත්තේ කවුරුන් හෝ මන්ත්‍රීවරුන් සිටිනවාද? ඡන්දය ප්‍රකාශය කිරීමේ කාලය දැන් අවසානයි. ඒ අනුව අද දින න්‍යාය පත්‍රයේ විෂයංක 1 දෙවෙනි වර කියවා සම්මත කිරීමට පක්ෂව ඡන්ද 151ක්ද විරුද්ධව ඡන්ද 1ක්ද ලැබී ඇත. ඡන්ද දීමෙන් වැළකී සිටි සංඛ්‍යාව බිඳුවකි. ඒ අනුව අද දින න්‍යාය පත්‍රයේ විෂයංක 1 ජනාධිපතිවරයන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත දෙවන වර කිවිම වැඩි ඡන්ද 150කින් එනම් බහුතර ඡන්දයකින් සම්මත වූ බව මෙම සභාවට දන්වනු කැමැත්තෙමි. කාරක සභාව පළවෙනි වගන්තිය සභාව එකඟද? දෙවෙනි වගන්තිය සභාව එකඟද?
ආයිස්.
තුන්වෙනි වගන්තිය සභාව එකඟද?
ආයිස්.
හතරවෙනි වගන්තිය සභාව එකඟද?
ආයිස්.
ප්‍රඥප්ති වගන්තිය සභාව එකඟද?
ආයිස්.
නාමයේ සභාව එකඟද?
ආයිස්.
පාර්ලිමේන්තුව යළි රැස්සේ පනත් කෙටුම්පත කාරක සභාවේදී සලකා බලා සංශෝධන රහිතව සම්මත කරන ලද බව දන්වනු කැමැත්තෙමි. තුන්වෙනි වර කියවීම ගරු අමාත්‍යතුමා.
පනත් කෙටුම්පත දැන් තුන්වර කියව යුතුයි යෝජනා කරමි. තවද පනත් කෙටුම්පතේ සෝදුපත්වල භාෂා දෝෂ, මුද්‍රණ දෝෂ, ව්‍යාකරණ දෝෂ, අංක දෝෂ නිවැරදි කර ගැනීම සහ අනුශාංශික සංශෝධන සඳහා අවසර දෙන ලෙස ඉල්ලා සිටි
සභාව එකඟද?
ආයිස්.
ඒ අනුව අද දින න්‍යාය පත්‍රයේ විෂයංක 1 ජනාධිපතිවරයන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත තුන්වන වර කියවා සංශෝධන රහිතව සම්මත වූ බව මෙම සභාවට දන්වනු කැමැත්තෙමි. සභාව කල් තැබීමේ ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා.
කතානායකතුමනි, පාර්ලිමේන්තුව 2025 සැප්තැම්බර් 11 වන බ්‍රහස්පතින්දා පූර්ව භාග 9:30 දක්වා කල්තබ්බිතියම යෝජනා කරනවා.